බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස යෝ චේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තමං තීති. අති ගෞරවනීය අපගේ පින්වත් සුමංගල ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනා මේ මොහොතේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. එනිසා මේ පින්වත් සියලු දෙනාම බොහෝම වමනාවෙන් තුනුරුවන් කෙරෙහි සැදැහැසිත් ඇති කරගෙන අනේ මේ ධර්ම ශ්‍රවණයම අපිට සසර දුක් නැති කරන සද්ධර්මය අවබෝධ කරගන්නට පාරමිතාවක් වේවා කියන කලන චිත් ඇති හොඳින් මේ දහම ශ්‍රවණය කරන්ට ඕනේ. කුමක් නිසාද පින්වතුනි, බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන ඒකත් හඟවා කියන අරුතක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් ඇති. ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන සද්ධර්මයත් අහලා සද්ධර්මයත් අවබෝධ කරගෙනමයි මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්න ලැබෙන්නේ. අනන්ත සංසාරෙ දිහා බලනකොට ඕනතරම් ලෝකේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඇති. අනේ ඒ පහළ වෙන කාලෙක සමහර කාලෙක අපි අවීච මහා නරකයේ ඉපදලා වෙන්න ඇති. ඒ හින්දත් මේ සද්ධර්මය අපිට අවබෝධ කරගන්න බැරි වුණා. තවත් කාලෙක ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා දුක නිවන සම්පූර්ණයෙන් දේශනා කරන්නට ඇති. ඒ කාලේ අපි ප්‍රේතාත්ම භාවයෙන් නැත්තම් තිරිසන් ආත්ම භාවයට ඉපදෙලා ඉන්නේ. තවත් කාලෙක බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙනකොට අපි අසඤ්ඤ තලයේ ඉපදෙලා ඉන්නේ. තවත් කාලෙක අපි ඉතා දීර්ඝායුෂ්ක දිව්‍ය ලෝකෙ, ඒ කියන්නේ අරූපී බ්‍රහ්ම ලෝකෙක ප්‍රතිලා ඉන්නේ. තවත් කාලෙක ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඇති. ඒ කාලේ අපි මනුෂ්‍ය වෙලා උපදින්න ඇති. ඒ සද්ධර්මයේ නැසෙන ඉතා මధుර දහර ප්‍රාන්ත ප්‍රදේශයක ඉපදිලා ඉන්නේ. මනුෂ්‍යයෙක් වෙන හිටිය මනුෂ්‍ය ගති ගුරු නැති අමනුෂ්‍ය වගේ පළාතක පරිසරයක එබඳු වටපිටාවක් ඇති ජීවිතයක් ලබාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙච්ච යුගයක අපි ඉපදෙන් ඇති. ඒ තථාගතයන් වහන්සේ වාසය කරන නුවරම ප්‍රතිවාසය කරන්ට ඒ අපේ අදහස් හරිම විසම වෙන්න ඇති. මේ විදිය ලාමක දෘෂ්ටි ඇසුරු කරන මිත්‍යා මත මිත්‍යා සංකල්පනාවන් පෙරදරි කරගත්ත ජීවිතයක් අපිට තියෙනවා. කෙලතුළු ජඩු ආත්ම භාවයක් අපිට තියෙනවා. ඒ නිසා සද්ධර්මය අත්හැරුණා. සවර්තාත්ම භාවයක අපි මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්න ඇති. හඟවා කියන අරුතක් තේරුම් ගන්නට තරම් බොහෝම ඥාන සම්පන්නියෙකුට උපදෙන්න ඇති. අනේ ඒ කාලේ ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉන්ටර්නෙට් එකේ මේ කොමන හරි ක්‍රමයකින් එක කරුණක් නම් වැටෙනවා. එකම බුද්ධ ශාසනයක් වුණත් ආදරෙන් ඇසුරු කරන්න බැරි වෙලා තියෙනවා අපි හැමෝටම. ඒකේ ප්‍රතිඵලයක් තමයි තාම අපි මේ සසරේ ඉන්නේ. ඉතින් අද දවසේදී හරි අපි මේ බුද්ධ ශාසනය ආදරෙන් ඇසුරු කරන්න ඕනේ. බොහොම ගෞරවයෙන් ඇසුරු කරන්න ඕනේ. අපේ සාස්ත්‍රඥ මහන්සිය කියලා දුන්නේ දුක නිවනේ ප්‍රතිපදාව බොහොම ආදරෙන් සකසා ගන්න ඕනේ. සුනාත ධාරේත චරාත ධම්මේ භුමාදරින් සතසායේ ධම්ම ගහල අහගත්තේ සත්තරමේ හිතේ ධාරණය කරගන්නටත් ඕනේ. හිතේ ධාරණය කරගත්තාම තමයි අපිට ධර්මයේ හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ධර්මයේ හැසිරුණාමයි අපේ ජීවිතවල පවතින දුක නැති වෙන්නේ. ඒ නිසා භෝම වුණා මේ සද්ධර්මය අහන්න ඕනේ. අපිට ඒකට ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි අපි භෝම වුණා මේ සද්ධර්මය අහන්නේ? මේ සද්ධර්මයේ ඇසීමෙන් අපිට වෙන යහපත මොකද්ද? මේ සද්ධර්මය අපි නැත්තම් සත්‍ය නැතුව අපිට වෙන යහපත හෝ අයහපත මොකද්ද? මේ කරුණ අපි සැලකිල්ලට ගන්න ඕනේ. යම් කිසි කෙනෙක් මොන හරි දෙයක් කරන්නේ ඒක ආනිසංසයක් ප්‍රතිඵලයක් දැකලා අපි ගතානුගතික ගොඩාක් දෙනෙක් බෞද්ධින්ද බෞද්ධද නැතුව ගොඩාක් දෙනෙක් සිල් ගන්න හින්ද අපි සිල් ගන්න නැතුව ගොඩක් දෙනෙක් බණහන හින්ද අපි බණහන්ද ආව වෙන්නේ නැතුව සැබෑම අර්ථයක් දැක දැක අපි මේ කාරණාව කළොත් මම හිතන්නේ අපේ නිවීම අපේ නිදීම අපිට මේ ජීවිතෙම හදාගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ ධර්මයේ වටපිටාව තේරුම් ගන්න ඉස්සර වෙලා අපේ ජීවිත වටපිටාව ගැන ටිකක් බලමු. අපි අපේ ජීවිතය ගැන ටිකක් සම්මර්ෂණය කරලා බලමු. මොකද ඒක කරුණක් හොඳට මතක තබා ගන්න ඕනේ. මේ ලෝකේ ඕනම තැනකින් මේ පින්වතුන්ට බුදුබණ අහන්න ලැබුණා. ඒ බුදුබණ කියලා සද්ධාව ඇති කරගන්න බුදුබණ කියලා දැනගන්න කෙටියෙන් මම මෙහෙමක් පෙන්නන්න. ඒ තමයි බුදුබණ කියලා මොනවත් නෙමෙයි. තමන්ගේ ජීවිතය අහපව හැරලා තමන්ට පෙන්වන බවක් තිබුණා නම් අන්න ඒකෙන් දැනගන්න මේ බුදුදහමයි කියලා. මේ ලෝකයේ රටේ විශ්වයේ තියෙන මොන හරි පෙන්වනනම් ඒක බුදුබණ වෙන්නේ නැහැ. ඔබලන්ට නියම සද්ධර්මය ආන ලැබුණා නම් ඒ සද්ධර්මය කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණය තමයි අපි නොදන්න, අපි නොදකින්න, අපිට නොපෙනෙන ඒ ඇත්ත ඇති හැටි පවතින අපේම ජීවිතවල යථාර්ථය පෙන්වලා දෙනවා බුදුරජාණන් වහන්සේ. මේ සුවක්ඛාතෝ භගවතෝ ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්ම ඒකාන්තයෙන් ඇත්තයි. අපිට කොහෙන්ද ඒකට හයියක්? විශ්වය කොහේ හරි පෙන්වුවොත්, මොන හරි දෙයක් කිව්වොත් අපි කොහොමද ඒක බය නැතුව කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ මනාව දේශනා කළා තියෙනවා කියලා ඔගොල්ලෝ ඉතින් දැකලා තියෙනවද? නැහැ. අපිට ආපහු බලන්න ඕගොල්ලන්ගේ මනස තුල, ඕගොල්ලන්ගේ ජීවිත තුල මෙන්න මෙහෙම දෙයක් තියෙනව නේද කියලා පෙන්වුවොත් ඒක අපි තුල තියෙනවා දැකලා අපිට ශක්තියක් එනවා. මොකද බුදුරජාණන් වහන්සේ මනාවට දේශනා කරනවා නේද? මොකද ඒ වචනේ ශක්තිය අපි තුළම දකින්න නිසා අනේ වගේ මේ ධර්මයේ ගුණ ටික අපිට ලැබෙන්නේ ඒ පෙන්වන හැම කරුණක් ගන්නම අපේ ජීවිතේ පවතින ජීවිත තුළින් අපි දකින්න හින්දා එතකොටයි අපිට හයියක් එන්නේ ඒ කාන්තෙන් ඇත්තම කියන්නේ කියලා. එහෙම නැත්නම් නිවන කියලා එකක් හරි මරණයෙන් පස්සේ නිදීමක් හරි මොන හරි දෙයක් කිව්වොත් අපිට හුදු විශ්වාස මාත්‍රයකින් තමයි කියන්නේ ඒක ඇත්ත කියලා. නම් සතර කරුණු අපි තුලම අපි දැකලා අපි ඇත්ත කියනවා නෙමෙයි. එහෙනම් අපි සුදුසුයි අපිට සුදුසුයි ටිකක් අපි අපේ ජීවිතවල යථාර්ථයේ තේරුම් ගන්න. පින්වත්නි හොඳට සිහි කරලා බලන්න මේ ලෝකේ හැම කෙනෙක්ම උපන්න මොහොතේ ඉඳලා මරණාසන්න මොහොත දක්වාම හොයන්නේ සැපසතුට දෙක. මේ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක තමන්ගේ ජීවිතවලින් අයින් කරගන්න. මිනිස්සු විතරක් නෙමෙයි තිරිසංගත සත්තු පවා මේ හැම සත්වයෙක්ම කරන්නේ සැපසෙන් සෙල්ල හොයන එක. දුක ජීවිතවලින් අයින් කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒත් අවාසනාවන්ත කාරණාව මරණාසන්න මොහොත වෙනකොට හැම කෙනෙකුටම ලැබිලා නැත්තේ දුක තමන්ගේ ජීවිතවලින් අයින් කරගන්න. සැප සතුට දෙක තමන්ගේ ජීවිතයට ලං කරගන්න. එහෙනම් අපි හොඳට මේ ධර්ම බලන්න ඕනේ. මොකද්ද ඒකට හේතුව කියලා. උපන්න දවසේ ඉඳලා මරණාසන්න මොහොත වෙනකම් හැම කෙනෙක්ම සැපසතුට දෙක හෙව්වා. දුක අයින් කරගන්න බැරි වුණත් හැම කෙනෙකුටම අන්තිමට ලෝකෙ තුල නොලැබෙලා තියෙන ওই කර්ම දෙකම. ඇයි ඒකට හේතුව? පින්නතුනි ඒකට හේතුවක් තියෙනවා. සැප ලබා ගන්න උත්සාහවත් වෙන ලෝකයා සැප ඇති වෙන කරුණ මොකද්ද කියලා හොයන්නේ. දුක නැති කර ගන්න උත්සාහවත් වෙන ලෝකයා දුක ඇති වෙලා තියෙන කොහෙන්ද කියලා හොයන්නේ නැහැ. එහෙම විචාරශීලී මනසක් නැතුව දුක නැති කරන්න කියලා යමක් යමක් කරයි නම් ඒදීම දුකට හේතුවක් වෙනවා. ඒත් ඒක දන්නේ නැහැ ලෝකයා. මහ විශාල ගින්නක් ඇවිලෙනකොට ඒ ගින්න නිවන්න ඕනේ කියන අදහස් ඇතුව ඒ ගින්න නිවන්න ඕනේ කියන සිත් ඇතුව අපි පිදුරු දානවා නම් වියලි දාන වියලි කුල දානවා නම් නිවන් ඕනේ කියන අදහස තිබුණත් අපි කරන ඒ ක්‍රියාව නිසා මේ ගින්න ගොඩාක් ඇවිදෙනවා. ඒ නිසා දුක නිවෙන හේතුව මොකක්ද කියලා හොයාගන්නේ නැතුව දුක නිවන්න ගිය මේ ලෝකෙට වෙලා තියෙන ප්‍රසිද්ධියම දුක නැති කරන්න කියලා යමක් යමක් ගත්තා නම් යමක් යමක් කළා නම් ඒ කලකලදී නැවත නැවත දුකට හේතුවක් වෙලා ඒ ලෝකයා එක දන්නේ. ඉතින් මේ ලෝකේ දුක් විඳින ලෝක සත්‍යයේ දුක දැකලා අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ ඒ බව පෙන්නන. ඒ පහළ වෙලා පෙන්වේ අපේ ජීවිතවල ඇත්ත. ඉස්සෙල්ලාම අපි ඉන්න තැන පෙන්නවා. අපිට පේන්නේ නැති වුණාට අපි නොදකින්නවා වුණාට අපේ ජීවිතවල සැබෑවටම පවතින යථාර්ථය පෙන්නවා. පින්වතුනි ඒ අපේ ජීවිතවල සැබෑ තත්ත්වය ටිකක් හරි තේරුම් ගත්තම තමයි අපිට මේ ධර්ම වටින්නේ. ධර්ම වටිනාකමක් එන්නේ. මොකද අපේ ජීවිතවල සැබෑ තත්ත්වය කියලා අපි පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. අනන්තංගෝ යම් වික්ඛවේ සංසාරෝ උබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නේවරණං තණ්හා සංයෝජනං සන්දහායතං සංසරිතං මමංචේව සුම්මා කංචේ. මහණෙනි මේ සතර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් වෙන්නේ නැහැ. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පනවන්නට බෑ. මේ දීර්ඝ සංසාරේ යන ගමනේදී තම තමන්ට ඇඟලේ කිලි කරලා පොවපු ආදරණීය මව් මල දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයෙන් වැඩි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි මේ සතර අති දීර්ඝයි. මේ දීර්ඝ සංසාරේ එනකොට දාලිය මහන්සියෙන් හොයලා හම්බ කරපු තමන්ගේ පියා මරුණු වෙලාවේ ඒ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගර ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ විතරක් නෙමෙයි, බොහෝම ආදරෙන් හදපු තමන්ගේ දුව මරුණු වෙලාවේ, පුතා මරුණු වෙලාවේ, සහෝදරය සහෝදරි අනිඥාති හිතෙන් මරණකොට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගර ජලයට වැඩි කියලා පෙන්වා ගෙන වෙනවා. ඒ විතරකුත් නෙමෙයි, තිරිසන් ආත්මල උපදිනකොට බෙලි කැපුම් කනකොට ගලාගෙන ගිය ලේ එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. මෙහෙම පෙන්වලා සුගතෝ සාස්ත්‍රඥ මහන්සේ නැවතත් මෙහෙම දේශනා කරනවා. මහණෙනි, මගේ මේ වචනේ කවුරුත් ලෝක විශ්වාස කරන්නේ නැහැ. මේ පටිච්ච සමුප්පාදයේ දන්නා වූ සුතවත් ආදී ශ්‍රාවකේ කැරෙන්න මොහොතේ වතරට වඩා වැඩි කියලා කිව්වහම මේක අති වර්ණනාවක් කියලා හිතෙනවා. එයි මොහොතේ වතර ගොඩක් තියෙන නිසා. නමුත් සින්නතුනි අවිද්‍යාවෙන් ගැහුණු සංහාරයෙන් බැඳුණු ඒ මේ අත දුවන පරිසරන මේ සත්‍යයන්ගේ අනවරාග බව නිසයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ අපිට මේ අවිද්‍යාවෙන් හටගත්ත පටිච්ච සමුප්පන්න වූ ධර්මතාවයේ තේරුනොත් අපිට කිසිම සැකයක් හිතෙන්නේ නැති මේ බුදු දේශනාව ගැන මෙච්චර දුක් විඳලා තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි, ඒ ජීවුන අතීත ජීවිතවලදී ඇස් දෙකම අන්ධ වෙලා අපේ ගල් මුල් වල පය හැපි හැපි වැටිලා කිසිම කෙනෙකුගේ පිළිතර පිළිසරණක් නැතුව ජීවිතය අවසන් වෙච්ච බව නුරුවන තරම් නැති අතපය හතරම නැතුව පිළිස් කියලා හිටපු ජීවිත තෝරන තරම් නැති. ඒ වගේම නොයෙක් විදිහේ පිළිකා රෝග හැදිලා, ලෙඩ රෝග හැදිලා, තමන්ගේම මලමුත්‍ර ගුඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාර රෝගද නැහැ. ගස් ගල් පර්වත වලින් වැටිලා හිත පොඩි වෙලා මරණ වාර ලෝම කරන්නේ නැහැ. ඒ භවයේ වැඳලා අපිට ඒව එකක්වත් පේනවද? පේන්නේ නැහැ. පේන්නේ නැති හින්දායි අපිට බය නැත්තේ. තියෙනතුනේ අපිට නොපෙනුණා මේ භවයේ තුල් ලෝකෙ තුල එහෙම දුකක් පවතින නිසා ලෝක සත්‍ය ඒ දුක විඳින නිසායි ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝක පහළ වෙන්නේ. අපිට තියෙන එක ඇහැයි මෙලොවට විතරයි. එක ඇහැක් විතරක් තියෙන පරලොව නොපෙනෙන අපිට අනුකම්පාවෙන් තමයි මෙලොවත් පරලොවත් කියන මේ දෙපැත්තම පෙනෙන ඇස් දෙකක් ලබාගෙන බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්නේ. ඒ පහළ වෙලා තින්නේ අපේ ජීවිතවල ඇත්ත. හිමතුනේ ගෙවිණු අතීතයේ පැත්තකින් තබන්න මේ ටික සිහි කරන්න තමන්ගේ ජීවිතය ඇත්තද කියලා බලන්න. අපි හැම කෙනෙකුටම මේ ලැබපු ජීවිතේ මව මල දුක උරුම වෙලා ඇති නැතිනම් උරුම වෙනවා. අම්මා ඉද්දි තමන් ඇරෙනින් හෝ තමන් ඉදින්නේ ඉන්නකොට අම්මා මව මල දුක හෝ විඳින්න වෙනවද නැද්ද? වෙනවා. පියා මරණ දුකත් මහාට අපි විඳලා ඇති සමාජයට විඳින්න වෙනවා. යම්තම් දුව පුතා සහෝදරය සහෝදරි ඥාති හිතේසින් ඉන්නවා නම් මේ හැම කෙනෙක්ගෙම වෙන වෙන වීමේ දුක අපිට විඳින්න වෙන්නේ නැද්ද? වෙනවා. පින්වතුනි අද දවසේ මේ මොහොත වෙනකොට ලෝකෙ පැත්තකින් තබන මේ රටේ ස්පිරිතාලවල බෙට්ටු කොච්චරද? මොන මොන විදිහේ ලෙඩ හදිච්චාද? ඒ ඔක්කොම තියෙන්නේ මේ සතරේ, මේ භවයේ. ඒ ඕනම විදිහේ ලෙඩක් හැදෙන්න පුළුවන් පරිසරයක් අපිට නැද්ද? අපි ඒ හදිච්චායද අපි නිර්භය වටපිටාවක දෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ඒ හැම ලෙඩ රෝගයක්ම තියෙන මේ සසරේ ඒ ලෙඩ රෝග වලට නෑදෑකම් කියන්නේ නෙමෙයි. අපි ඒ නිදිච්ච අය නෙමෙයි. හෙට දවසේදී ඒ ඕනම රෝගයක් අපිට හැදෙන්න පුළුවන්. පින්වතුනි අද මේ මොහොතේ, අද දවසේ මේ ලෝකෙ තුල මොන මොන ක්‍රමයකට මේ සත්වය මැරෙනවා? ඒ ඕනම ක්‍රමයකට මැරෙන්න තියෙන හේතුව අපිට නැද්ද? අපි ඉන්නේ හරියට පින්වතුනේ මරණයට නියම වෙච්ච ගවයෙක් වගේ. ඕන වෙලාවක ඒ ඕන විදිහක මැරෙන්න පුළුවන් හේතුව නැතිවලා නෑ. අපි බොහොම පිළිතර පිළිතරන තියෙන වටපිටාවකද ඉන්නේ. මේ ලෝකේ ලෝකයා යම්තා ප්‍රභේද සහිතව බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමේ දුක විඳිනවා නම්, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක විඳිනවා නම්, අප්‍රියංහා එක්වීමේ දුක විඳිනවා නම්, ඒ ඕනම ක්‍රමයකට දුක් විඳින තියෙන හේතුව අපේ නැති වෙනවා. එහෙම ගත්තත් අපේ ජීවිතවල පවතින්නේ අනාරක්ෂිත බවක්මයි, පිහිටක් පිළිතරවත් නැති බවක්මයි. ඒ අපේ තියෙන කෙලෙස් වලට අපිට දෙන්නන්නේ අපිට ඒ ලෙඩ රෝග හැදිලා නැති හැටියට, හැදෙන්නේ නැති හැටියට, අපි එහෙම වැරෙන්නේ නැති හැටියට, අපිට දුක් දුමා දෙන්නේ නැති හැටියට, ඒක අනුන්ට විතරක් වෙච්ච හැටියට. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ අපි ඔක්කොමලා ඉන්නේ එකම සසරේ, එකම ලෝකේ. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට මොන විදිහක හරි උපද්දවයක් වෙයි නම් හොඳට දැනගන්න, හොඳට මතක තියාගන්න, ඒකාන්තයෙන් මේ දේ මට උරුමයි. මේ ජීවිතේ නොලකුණුත් මේ සසරේ ඉන්නකොට අනාගතයේ හෝ කවදාම හරි මේ තත්ත්වයට පත් වෙන්න වෙනවමයි. යම් තාක් ලෙඩ රෝගවල ප්‍රභේදයක්ද මේ පින්වතුන් ඊට දායාදයි. ලෝකේ ඉන්න ඔක්කොමලා ඊට දායාදයි. යම් තාක් මරණය ප්‍රවේදද ඒත ලෝකේ ඉන්න ඔක්කොම ඊට හිඟකරුවෝ වෙනවා. ඒ විතරක් නෙමෙයි, හොඳට බලන්න මේ පින්වතුන්ට පොදු එකක් කුම් බඩේක කුම් කාංකයක් කුම් නොයේ විදිහ කායික වේදනා ඇති වෙනවා. මේවා සැපද දුකයි. එකක් පැත්තකින් කියනවා. ඔයගලන්ට ගොඩාක් වෙලා ඔහම ඉඳගෙන ඉන්න පුළුවන් දෙක මේ දේවල්. ඇයිද? ඒක දුකක් කරනවා නේ. එතකොට මොකද කරන්නේ? හිතගන්න. හිතගෙන ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. බැ. එතකොට ටිකක් ඇවිදින්න. ඇවිදින්න ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒ දේ වුදු කරගෙන. දෙවිත නිදා ගන්න. නිදාගෙන ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. එකක් දුක. සංකීර්ණ පංච උපාදාන කන්ද දුක. අනිත් දුක නාව කෙටියෙන් කියන මේ ස්කන්ධ පරිහරණය මොකද දුක? කාටත් දෙරෙන්න පුළුවන් මේ දුකෙන්? බැ. මෙච්චර දුක් වින්ද හැමදාම අපිට අපේ කෙලෙස් වලට පෙන්න තියෙන සැප කියලා නේද? අපි එකමද කියමු? දැන් අපි ඉඳගෙන ඉන්නකොට ගොඩාක් ඔයගලන්ට ওই ඉඩියු දුකක් වෙනකොට ඔයගලන්ට සැපයි කියලා හිතෙයි, හිතගත්තු ටිකක් නේද? එහෙනම් හිතේනවානේ. පොන ටිකක් වෙලා හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න ඉරියව්වට මොකක් වෙයි? ඒක දුකක් වෙයි. දැන් ඔයගලන්ට සැපක් කියලා මොකක් වෙන්නේ? ඉස්සෙල්ල යම් ඉරියව්වක් නම් දුකයි කියලා අමාරුයි කියලා ඕගොල්ලෝම තීරණය කළේ, ඒ ඉඳගෙන හිටපු ඉරියව්වම ඕගොල්ලන්ට තේරෙයි දැන් අපහු සැපයි. පොන ආයෙත් ඉඳගන්න. ඉඳගෙන ඉන්නකොට ඉරියව් දුකක් වෙනකොට හිතගත්තුත් හෝ අවිද්‍යත් හෝ නිදාගත්තුත් ඉරියව් තුනෙන් එකක් වෙනවා සැපයි කියලා. ඒ තේන ඉරියව්වකට අපි හැමෝම නම් හිතගෙන හෝ අවිද්‍යමින් හෝ නිදාගෙන හෝ ඉතිය ඒ ඉරියව් තුල ටිකක් වෙලා වාසය කරනකොට ඒ ඉරියව් දුකක් වෙනකොට ආපහු අපිට පේනවා මොකද්ද? අනිත් ඉරියව් තුන සැපයි. අපි දුකේ එක පැත්තකට ගිහිල්ලා දුකේ අනිත් පැත්ත දක්න සැපයි කියලා, දුකේ ඒ පැත්තට ගිහිල්ලා දුකේ හිටපු පැත්ත දක්න සැපයි කියලා. හොඳට හිතලා බලන්න මම කියන එක තේරෙනවද? ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව දුකක් වෙනකොට සැපයි කියලා පේනවා හිතගන්න එක. කියමු අපි. ඔන්න හිතගත්තාම හිතගෙනම හිතපු එක දැන් ටිකක් කියලා දුකක් වෙනකොට ආයි සැපයි කියලා පේනවා මොකද්ද? ඉඳගත් එක. ආයි ඉඳගන්න. දැන් ඉඳගන්න එක දුකයි කියලා තේරෙන එක ලැබිමයි. ඒ අපිටම හිතගෙන ඉන්න දුකට සාපේක්ෂව ආයෙත් එන්නේ සැපක. ආපහු ටිකක් වෙලා ඉඳගෙන හිටියොත් හිතගන්න එක දුකයි අමාරුයි කියලා ඉඳගත්තේ ඒ ඉරියව්වකනේ සැප කියලා. හොඳට බලන්න, දුකේ ඒ පැත්තට මේ පැත්තට ගිහිල්ලා අනිත් පැත්ත සැපයි කියලා දකින මෝඩකමක් තිබුණා මිසක අපි කවදාවත් සැප ලබාගෙන හිටියද කියලා, දුකෙන් වෙන් වෙලා හිටියද කියලා, දුකට සාපේක්ෂව අනිත් දුක දකින සැප හැටියද, නූපන්න දුක සැප හැටියද දකින, ඒ දුක පත් වෙච්ච හැටි අපි ඒක දුක වෙනවා. අපව මොකද වෙන්නේ? අනිත් පැත්ත සැප හැටියද දකින. මට ඔබට උපමාවක් හිතෙනවා. දැන් කාන්තාරයක වගේ මෙහා කෙරවල ඉන්න මිනිස්සෙකුට ටිකක් ඈත එහා කෙරවලේ දකින පිපාසිත මිනිස්සෙකුට නිරිඟුව පේන ජලය වගේ. දැන් මෙයාට නුවණක් එහෙම නැහැ, මෙතන තියෙන්නේ නිරිඟුව ජලය, මෙතන නැහැ කියලා නුවණක් නැහැ. මොන ටිකක් ඈත දේනවා මොකද්ද? ජලයේ තියෙනවා කියලා. දැන් මේ තියෙන පැත්තට හයියෙන් දුවනවා. දුවනකොට මොකද වෙන්නේ? එතන ජලය නැති බව තේරෙනවා. ඊට පස්සේ තමන් කලින් හිටපු පැත්ත ආපහු පේනවා ජලය තියෙනවා වගේ. දැන් තමන් ඉඳලා ආපු පැත්ත ආයෙ පේනවා ජලය තියෙනවා වගේ. දැන් මේ පැත්තට වේගෙන් දුවනවා ආපහු. ජලය තියෙනවා කියලා. ඔන්න මේ පැත්තට එනකොට ආයෙ ජලය නැහැ. ආපහු දැන් අනිත් කෙරවල පේනවා ජලය තියෙනවා. ඉතින් මෙයාට නුවණ නැහැ කියන්නේ ඒකමයි. මනුස්සයෙක් නම් මනස උසස් නම් මේකේ අත්දැකීම තියෙන්න ඕනේ නේ නේද? නමුත් මෙයාට එහෙම අත්දැකීමක් තියෙනවද? නැහැ. හොඳයි මට කියන්න, නුවණ නැතුව මේ දුවන මේ පුරුෂයාගේ ගමන කවද නතර වෙන්නේ කියලා නිරුංගුව තුල ජලය හොයාගෙන ඒ මේ අත දුවන මේ කෙනාගේ ගමන නතර වෙයිද නුවණකින් ධර්මතාවය නොතිබුණු මේ දෙන්නේ මිරිඟු මිසක ජලය නැ. දැන් උතන ඉස්සෙල්ලා ගියාට පස්සේ ජලය තිබුණේ නැ. මේ ටික හිතා ගන්න බැයි නම් මිරිඟු එහා කෙරවලට දුවනවා, ආපහු හිටු පැත්ත තේන ජලය වගේ ඒ පැත්තට දුවනවා, ආයෙත් මේ පැත්තට දුවනවා. මෙයාගේ පිපාසය ඇරෙයිද කවදාද? වතුරම හෙව්වේ මුළු ජීවිත කාලය මෙයා එන්නේ අත දුවදුව ඕනේ උනේ පිපාසයෙන්ම සංසිඳවා ගන්න. නමුත් එයාට නොලැබුණේම මොකද්ද? පිපාසය සංසිඳවා ගන්නවා නොලැබුණේම වතුර පොඩක්. ඇයි ඒ? වතුර නැති තැනක වතුර තියනවා කියන අදහස වර්ධවගෙනයි දිවේ. ඒ බව තේරුම් ගත්තේ නැහැ. ඉතින් මෙයාගේ පිපාසය සංසිඳුණු එක වතුර නොලැබුණු එක පුදුමයක් නෙමෙයි. ලැබුණනම් තමයි පුදුමනේ. එමනේ ඒ වගේ පින්වතුනි, අපිත් මේ මිරිඟු තුල ඒ පුද්ගලයා ඒ පුරුෂයා දුවන වගේම දෙයක් නෙමෙයි අපිත් කරන්න කියලා හොඳට බලන්න ජීවිත දිහා ආවර්ජන කරනවා. දුකේ පැත්තකට ඇවිල්ලා දුකේ අනිත් පැත්ත සැප හැටියට දකිනවා. ආයේ එතෙන් යනකොට ඒක සැප නැහැ, අනිත් පැත්ත පේනවා සැප කියලා. ඒ මේ අත දුක තුලම සැප හොයන අපේ ජීවිතවල දුක අයින් නොවෙච්ච එක සැප නොලබන එක පුදුමයක් නෙමෙයි. දැක්කනම් අපේ ඒ දකින්නේ. ඉතින් මේ පින්වතුන් දන්නවද මෙන්න මේ වගේ මහ විශාල දුකක් තුල දුකක් ඇතුළු දුක් විඳින්න අපි ඉන්නේ. ඒත් අපි ඒක දන්නේ මහ විශාල ගිනි ගොඩක් ඇවිදෙනකොට මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නේ යනවා. ගිහිල්ලා එක්කෙනෙක් ගිනි ගොඩ ඇතුලේ ඒ පැත්තට මේ පැත්තට පැන පැන නොපිච්චින්න උත්සාහවත් වෙනවා. දැන් ඉන්න පුළුවන් දර පිච්චි. ඇයි බැරි? ගිනි ගොඩ ඇතුලේ ඉන්න. කෙනෙක් කිසිම උත්සාහයක් නැතුව අත් දෙක බැඳගෙන ඉන්නවා. එයාට මොකද වෙන්නේ? ගිනි ගොඩ ඇතුලේ නම් ඉන්නේ එයා නොපිච්චෙන්න. දුක් නැතුව ඉන්න. උත්සාහවත් වුණත් නැතත් දුක් විඳිනවමයි නේද? දුක් විඳිනවමයි. ඒක වළක්වන්න පුළුවන්ද? සිංහතුනි ඒ වගේ මේ ජරා මරණ සංඛ්‍යාත මේ ලෝකයේ මම වෙලා නම් මගේ වෙලා නම් මගේ ආත්මය වෙලා නම් දුක කියන්නේ කපි උපද්දවගෙන නම් ඉන්නේ. දැන් දුකෙන් මිදෙන්න උත්සාහවත් වුණත් නොවුණත් දුක් විඳිනවා. මේ ලෝකෙ දිහා බලන්න දුක නැතුව ඉන්න උත්සාහවත් වෙන අය ඕන තරම් දැකලා ඇති. ගෙවල් දොරවල් හදලා මිල මුදල් එකතු කරලා යාන වාහන අරගෙන දූ දරුවෝ හදලා ඉඩකඩම් කුඹුරු අතු පිටියක් රැස්කලා නොයෙක් විදිහේ ක්‍රමෝපායන් උපයෝගී කරගෙන දුක නැතුව ඉන්න උත්සාහවත් වෙන ලෝකයක් අපි ලෝකේ සමහර ඇත්ත අපි දක්නානේ දකිනවා. මේ දුක නැතුව ඉන්න කියලා නොයෙක් දේ කරන මේ අය ලෙඩ වෙන්නේ නැති වෙයිද? ලෙඩ වීම දුකද නැතද? දුකයි. ඒ අය මහල් වෙන්නේ නැද්ද? ඒ අය මරණයට පත් වෙන්නේ නැද්ද? ඒ අයට ප්‍රියංගෙන් වෙන්වීමේ අප්‍රියංහා එක්වීමේ හිතෙන්ද නොලදින්නේ දුකෙන් නැද්ද? ඒ අයිට ගොඩක් වෙලා හිටගෙන ඉන්න පුළුවන්ද? ඒ අයිට ගොඩක් වෙලා හිටගෙන ඉන්න පුළුවන්ද? ඒ අයිට මේ හතරේ දියව දුක් වෙනවද නැද්ද? දුක් වෙනවා. ඊට පස්සේ මේ ලෝකෙ දිහා බලන්න අපි සමහරවිට කාලකන්නේ කියලා හිතන ජීවිතේ සාර්ථක කරගන්න දුකක් නැතුව ඉන්න කිසිම වුවමනාවක් නැහැ කියලා හිතන කෙනෙක් දිහා බලන්න. එයාට මේ දුක් ටික ලැබෙන්නේ නැද්ද එහෙමම? ලැබෙනවා. දැන් මොකද්ද මෙතනින් වෙනස? දැන් දුක නැතුව ඉන්න කියලා උත්සාහවත් වෙන කෙනත් ওই දුක් ටික කොහොම විඳිනවා නම් දුක නැතුව ඉන්න කිසිම උත්සාහයක් නැති කෙනෙක් ගත්තහම එයත් ওই ටික ඔක්කොම විඳිනවා නම් අන්තිමට යථාර්ථය වශයෙන් ගත්තහම අපිට ওই ටිකමනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි ඔක්කොමලා එකම තැනක ඉන්නේ. ලෝකෙ තුල සැප වේදනාව ටිකක් විඳි ලෝකෙ තුල අයිස්කන. නමුත් දුක කියන එක නැති වුණා නම් නෙමෙයි. දුක කියන එක හෙල්ලුනේවත් නැ දෙන්නගේ එක්කෙනෙකුට. ඒකට හේතුව මොකද? දෙන්නම මේ ලෝකෙ තුල ඉන්න නිසා. දුක ඇතුලේ ඉන්න නිසා. පෙරලෙන දෙයක් ඇතුලේ නොපෙරලී ඉන්න පුළුවන්ද? බෝලයක් පෙරලෙනවා කියන්නේ පෙරලන බෝලේ ඇතුලේ ඉන්න කෙනාට පෙරලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඒ වගේ දුක් විඳින ලෝකයේ ඇතුලේ දුක් නොවි ඉන්න බෑ. ඒ පෙරලන දෙයින් එළියට ගියොත් තමයි දුකෙන් එළියට යන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකය අපිට ඇත්තක් වෙලා නම් අපි අවිද්‍යාව ඇතුලේ නම් ඉන්නේ අපිට කවදාවත් දුකෙන් මිදෙන්න බෑ. මේ ධර්ම වටින්නේ ඒ නිසායි. මේ දුකෙන් එළියට යන්න පාර පෙන්නනවා මේ ධර්ම. මේ ගිනි ගොඩෙන් එළියට යන්න උත්සාහ. ඉතින් දැන් අපිට තේරෙන්න ඕනේ අපි ජීවිත පැත්තකින් තබන්න මේ ජීවිතය දිහා ගත්තාම අපිට එකින් එක සම්මර්ෂණය කරලා ගත්තාම ජීවිතේ අපිට නොපෙනුනාට යථාර්ථයේ දුක පවතිනවා කියලා තේරෙනවද? පිළිගන්නා නේද? පිළිගන්නවා. තායකකුත් පිළිගන්නවද? මොකද්ද ජීවිතේ යථාර්ථයේ දුක වුණාට අපිට ඒක පේන්නේ නැහැ කියන්නේ? අපිට දුක පේනවද නැද්ද? පේනවා. දුක පේනවා නම් අපි දුකේ ඉන්නවද? දුක පේන්නේ නැති හින්දායි අපිට තියෙන දුකේ අඥාන. දුකේ අඥානම් කියලා කියන්නේ ඇයි? මම කියන්නේ නෑ මේ තිමුතුන් උපතම දුකේ අඥානම් කියන එක නෙමෙයි මම කියන්නේ ලෝකේ කියන එක කියන්නේ. යමෙක් ලෝකෙට අයිති නම් ඒ ලෝකයා එයා ලෝකෙට අයිති උනේ මේකයි ලෝකෙ ඉන්නේ මේකයි. දුක්ඛ අඥාන දුක දන්නේ නැහැ. කවුරු වගේ දන්න මම කියන්නේ පළඟැටිය වගේ. පළඟැටිය කියන්නේ සත පහනත පයින්නෝ පිච්චෙනවා. එයා ටිකක් හරි පණ තිබුණොත් මොකද කරන්නේ? යමක්ද දුක යමකෙද දුකාවේ ඒ දුක්ක පහන්දලට මාපව් පයින. මැරෙනකම්ම කරන්න මොකද්ද? දුකම විඳින්න දුකටම තණ්හා කරනවා. මේ පළඟෙටිය දුකට කැමතිද? නෑ. එයා කැමති මොකේදද? සැපට. සැපයි කියලා දකින්නේ මොකද්ද? පහන්දලට. එයාට තියෙන්නේ මොකද්ද? දුකේ අඥාන. දුක්ක පහන්දල දුකයි කියලා නෙමෙයි ආ දකින්න සැපයි කියලා. සැපයි කියලා දකින්න කමහින්ද පහන්දල ගතට විඳින්න වෙන්නේ මොකද? දුක. මොකද? එයා දැනගත්තත් නොදැනගත්තත් පහන්දල කියලා කියන්නේ ගින්න කියලා කියන්නේ පවිතු ස්පර්ශයක් තියෙන. කෙනෙක් එක හරියට දකින්න පුළුවන් කෙනෙක් එක හරියට නොදකින්න පුළුවන්. නමුත් යථාර්ථයක් තියෙනවානේ. පළඟැටි අයක සැපක් හැටියට දැක්කට ඒ පහන්දල්ල ස්වභාවය තමයි දුක ගෙන දෙන්නේ. එහෙනම් අරයට කියන යාගේ දැකීම වැරදි කියලා මිච්ඡාදිට්ඨි. දුක උපදින සැපහැ දුක උපදින දේ සැපහැදිර දකින්න එකේ ප්‍රතිඵලය මොකද්ද? දුක් විඳින්න වෙන බව. දුක් උපදින පහන්දල සැපහැදිර දකින්න පළ ගැටිය මොකද කරන්නේ? සැපයි කිය කිය පයින්ගෙටද දුකට පහන්දලට. නැරෙන කර්ම කරන්නේ මොකද්ද? දුකම විඳින්න දුකටම තණ්හා කරන්නේ. එයාට දෙන්නේ මොකද්ද? දුක පිච්චනකට දුකාවට පහන් දැල්ලා නම් සැපයි කියලා නේද? ඒ ඔය ටිකමයි අපිත් කරන්නේ. මේ අපි දුකට කැමති නැහැ. පළඟටිය දුකට කැමති නැහැ. පහන් දැල්ලටම කැමති. අපි දුකට කැමති නැහැ. අපේ ජීවිතයට අපි කවුරුත් කැමති නේ? කැමති. අපි දරු මල්ලෝ ඉඩකඩම් ගෙවල් දොරවල් යාන වාහන වලට කැමති නේ? එතකොට නමුත් මේ අනිත්‍යදින ලෝකේ වෙනස් වෙන විපරිණාම වෙන ලෝකේ අපි යමක් යමක් කැමති නම් ඒයින් අපිට එන්නේ දුකමයි. අපි කැමති නැහැ, අපි මේ අපි දන්නේ අපි මේ කැමති වෙලා තියෙන්නේ දුකට කියලා. අපිට හිතෙන්නේ සැපට කැමතියි කියලා. අපි සැපයි කියලා හිතාගත්ත දේ එක දවසක් යනකොට අපිට දුකක් වෙනවා. ඒ වුණාට ආපහු අපිට හිතෙන්නේ මේ දුක ආවට මේ දේ සැපයි කියලා. අර පළගැටියට වගේ. ඉතින් අන්තිමට අපිත් කරලා තියෙන දුකම විඳින්න දුකටම තණ්හා කරලා තියෙනවා ඒ බව දන්නේ. මම මේ ජීවිතය ගැන පොඩ්ඩක් පෙන්වුවා විතරයි. තාම ධම්ම මාර්ගයක් කිව්වේ නැහැ. මේ දුකේ පෙරෙන මඟ ගැන මම මතක් කළේ නැහැ තමයි. තාම මතක් කරන්නේ අපේ වටපිටාව ගැන. ඇත්තද මේ කියනවා කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥානං කියලා කියන්නේ මෙන්න මේ නිසයි කියලා මේ පෙන්නන්නේ. අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කියලා ඔය ටික දන්න දැනගත්තට ඔකට කියන්නේ දුක්ඛේ ඥානං කියලා. නේද? දැන් මතක් කළේ දුකේ එක පැත්තකට දුකයි කියනවා, දුකේ තව පැත්තකට සැපයි කියන කෙනාට දුක ගැන හොඳ නුවණක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? ඉතින් අපිට එහෙම පේනවද? හැම හතරේදීම දුකයි කියලා පේනවද? එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? දුකේ අඥාන නේද? දුකේ අඥාන. ඒ එකකින් මම ඔය කිව්වේ පළඟැටිය දුකට කැමති නැහැ, පහන් දැල්ලට කැමති නේ. ඒ වගේ අපි දුකට කැමති නැහැ, ඇහැට කැමති නේ. ඇහැ කියන්නේ මොකක්ද? දුක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආදිත්ත පරයයිකල සූත්‍රයක් තියෙනවා. මහන්නේ මේ ඇස ඇවිල ගන්නාලා මොකෙන්ද? ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේ, දුක්ක, දෝමන, සුපායාසයන්ගෙන් ඇවිද ගන්නකම්. මේ ඇසට නොයෙක් ලෙඩ රෝග හැදෙන්න බෑද? පුළුවන්. ඔයගොල්ලෝ ඇසට කැමති කියලා කියන්නේ එහෙනම් ඇස ඇතුළු ලෙඩ රෝග වලට කැමති කියන එක නෙමෙයිද? මේ ඇහැ කියන එක ඇයි ඔයගොල්ලෝ කන්නාඩි දාන්නේ? ඈ? පෙනීම අඩු වෙනවා. පෙනීම අඩු වෙනවා කියලා මේ මොකද වෙලා තියෙන්නේ? ඇහි දිරන බව නෙමෙයිද? ජරාව නෙමෙයිද? ඒ කියන්නේ ඇහැ කියන්නේ ජරාව ස්වභාවක ඇති ධර්මයක් නෙමෙයිද? එහෙනම් ඔයගොල්ලෝ ජරාවට යන රූපයකට නෙමෙයිද කැමති වෙලා තියෙන්නේ? ඇහැට කැමති කියලා කැමති වෙලා තියෙන්නේ? ලෙඩ වෙන රූපයකට, ජරාවකට පත් වෙන රූපයකට නෙමෙයිද? මේ ඇහැ නැසෙන්න දිදෙන්න පුළුවන් දෙයිද? එහෙනම් ඕගොල්ලෝ ඇහැ කියලා මේ කැමතිලා තියෙන්නේ නැසෙන්න දිදෙන රූපයකට නෙමෙයිද? මේ ඇහැට ප්‍රියමනාප රූප නොලැබීමේ දුක එන්නේද? එනවා. අප්‍රියමනාප කෝටු හරි ගල් කැට හරි ගැදිලා මේ දුක එන්නේද? එනවා. ඉතින් ඕගොල්ලෝ ඇහැ කියලා හිතාගෙන කැමති වුණාට මෙබඳු දුක් වෙන්න පුළුවන් රූපයකට නෙමෙයිද කැමති වෙලා තියෙන්නේ? නමුත් අපි දුකට කැමති නැහැ, ඇහැට කැමති. ඇහැ කියන තැනම පවතින ධර්මතාවයේ දුකක් කියලා අපි දන්නවද? දන්නේ. අන්තිමට එහෙම අපිට කියන්නේ මොකද්ද? දුක්ඛය අඥාන කියලා. මේ අපි ඇහැ කන දිවනාසි ශරීරය හැටියට දැක්කහම අපි ගොඩක් කැමතියි. කැමති වුණාට අපි බැඳලා තියන්නේ දුකට. ඉතින් මම මේ ජීවිත වටපිටාව ගැන ටිකක් විතරයි කියුවේ. මෙච්චර දුක් විඳිනවා, ඒ මෙච්චර රැවටෙනවා. ඉතින් පින්වත්නි, මේ එක ජීවිතයක් අරගෙන බලන්න, මෙච්චර රැවටෙනවා නම්, මෙච්චර දුක් විඳිනවා නම්, මෙච්චර දුකේ ප්‍රභේදය, ජරා මරණ ප්‍රභේදයකට හිමිකරුව වෙලා එක ජීවිතයක පවතිනවා නම්, සංසාරය ගැන කවර කතා? මං ඉස්සෙල්ලා මුලින් මතක් කළා, සසර කියන්නේ කෙලවරක් නැහැ කියලා. මොහොතේ වතුර ගොඩාක් තියෙනවා. අපි එක වතුර දෝතක් අත්කට අරගෙන බිව්වොත් අපිට දැනෙයි, අපිට දැනෙයි මොහොතේ වතුර දනහයි කියලා. පින්වතුනි, මේ වතුර දෝත අපිට නිම්මක් වෙයි. ඒ ජල සාගරයම මැනගන්න මුළු වතුරම ලුණු රහයි කියලා. අය මොහොතේ යා කෙරෝලේ වතුරයි, නැදින් වතුරයි, මෙහා අයින වතුරයි කියලා බලන්න ඕනේද? ඕනේ. හොඳයි, අපි මේ ඇති කරගත්ත නිම වැරදිද? හරි. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එකම එක ජීවිතයක් ඇති, අනන්ත වූ සංසාර සාගරයම මැනගන්න. එක ජීවිතයක පවතින ස්වභාවය මෙන්න මේ තරම් දුක් සහගත බව නම්, ජීවන හැම ජීවිතයක්ම මෙහෙමයි නේද කියන කරුණ තේරුම් ගන්න අපහසු වෙන්නේ. එහෙනම් එළඹෙන ලැබෙන හැම ජීවිතයකම යථාර්ථයත් මේකයි නේද කියලා තේරුම් ගන්න අපහසු වෙන්නේ. එහෙම ගත්තහම එකම ජීවිතයට මින්මත් වෙයි. අනන්ත ජල සාගරයේ එක දිය දෝතින් නැන්නා වගේ අනන්ත සංසාර සාගරයක ජීවිතයක මැනගන්න. ඒ වගේ ජීවිතේ හාත්පස අපි විඳින්නේ දුකක්. මේ ලෝකේ දුක කියන්නේ එක ඉපදුනාට පස්සේ දුක කියන්නේ ඇති බව දුක, දුක කියන්නේ නැති බව දුක කියලා යම් කිසි කෙනෙකුට පෙවුනොත් අන්න එදාටයි තුනුරුවන්ගේ වටිනාකම එන්නේ. මේ දුක නිදෙන්න. දුක කියන්නේ ඇති බව විතරයි සැප, දුක කියන්නේ ඇති බව විතරයි දුක, දුක කියන්නේ නැති බව සැපයි කියලානේ අපිට හිතෙන්නේ නේද? එහෙමනේ. දුක කියන්නේ නැති බව දුකද සැපද? දුක කියන්නේ නැති බව සැපයි. හරි ප්‍රශ්නයි. දුකද සැපද? දුක කියන්නේ නැති බව දුකයිද? මම ප්‍රශ්නයක් අහන්නේ. දුක කියන්නේ නැති බව සැපයිද? හරි. එහෙනම් තමන්ගේ දරුවෙක් කියන මේ දරුවා ජීවත් වෙනකොටත් කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, නාවන්න, අඳවන්න, පළඳින්න ඕනේ, මේවා සැපද දුකයි? ඒ දරුවා ලෙඩ වුණොත් ඔයගලන්ට දුකද සැපද? දුකයි. එහෙනම් මේ දරුවාගේ පැවැත්ම ඔයගලන්ට දුකද සැපද? දුකයි. හොඳයි, මේ දරුවා මැරුණොත් ඔයගලන්ට දුකද සැපද? ජීවත් වුණා දුකයි, මරණ දුකයි. එතකොට දුක කියන්නේ කෝ උපන්නොත්, දුක කියන්නේ කේ ඉපදීමත් දුකද සැපද? දුකයි. නැතිවීම ඒ දුකයි. දුක කියන්නේ කෝ උපන්නාට පස්සේ දුකේ ඇති බව දුක, දුකේ නැති බව දුක වෙන නිසායි ලෝකෙ තුල උත්තර නැත්තේ. දැන් මේ ශරීරය අපිට දුකයි නะ, මේ ශරීරයේ නැති බව අපිට සැපක් වෙනවා නම් බෙල්ල කපා ගන්න පුළුවන්. ඇයි නැති බව සැපක් වෙනවා? නමුත් ඒ කපා ගන්න කියලා ආපහු දුකකට යනවා මිසක ඒක අපිට සැපක් දෙන්නේ නැති හින්දායි දුකේ නැති බව සැපක් කියලා ගන්න බැරි. තේරෙනවා කියන්නේ. දැන් කෙනෙකුට මේ ජීවිතය අපි කියමුකෝ අප්‍රික බඩේක එක්කම හැදෙනවා. ඉතින් එයාගේ මුළු හැමදාම මේ බඩේක එක්කම පවතිනවා. ඉතින් එයාගේ ජීවිතේ පැවැත්ම දුකයි කියලා හිතන්නකො. තේරෙනවද? ඉතින් මෙබඳු මේ දුක්ඛහගත ආත්ම භාවයේ නැතිවීම සැපක් වුණොත් නැති බව සැපක් වෙනවා නම් ඒ දුක් විඳින්න ඉන්නවට වඩා දෙල්ල කපා ගන්න කොහොමද? නමුත් ඊගාවට බැරිලා දෙල්ල කපා ගත්තොත් මොකද වෙන්නේ? ඒක වඩා වැඩි දුකකටපත් වෙනවා. අපායයි. අපි මේ දුක නැති කරන්න කියලා අපි කළොත් යමක් එකක් ඒක මොකද වෙන්නේ? දැන් මේක දුකේ ඇති බව දුකයි. මේ දුක නැති කරගන්න කියලා අපි ඒ දුක මත යමක් කළොත් මොකද වෙන්නේ? ඒක තමයි හේතුව. ඒක බුදුරජාණන් වහන්සේ කවදාවත් දුකේ ඇති බවට දුක කියන්නේ උපන්නට පස්සේ ප්‍රතිකර්ම නැහැ. අතේ කිච්ච. පිළියන්නේ නැහැ ඒක. ඒ හිඳයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ මොකද්ද? ජාති නිරෝධය. ඉපදීම නැති කරන මඟක් හෙව්වේ නිසා. උපන්න දෙයක පැවැත්මක් නොපැවැත්මක් දෙකම දුකක් වෙනවා අපිට. ඇති වෙච්ච දෙයක ඇති බවක් නැති බවක් දෙකම දුක නිසායි ඇතිවීම කියන එක නැති කරන මඟක් හොයන්න ඕනේ උනේ. මෙන්න මෙතනයි මම කතා කරන මේ ධර්ම වටින්නේ. ඔයාලා ටිකක් තේරුම් ගන්න ඕනේ. ඇති වෙච්ච හේතුන්ගෙන් හටගත්ත හැම දෙයක්ම ඇති බවක් නැති බවක් කියන දෙකම දුකයි. නැති ජාතස්ස අමරණ. උපන්න කෙනාට නොමැරීම නෑ. උපන්නත් මැරෙනවා. ඉපදීම නිසා දුක් විඳින්න වෙනවා. මැරීම නිසා දුක් විඳින්න වෙනවා නම් ඉපදීමයි මැරීමයි කියන දෙකෙන් වෙන දුකෙන් මිදෙන්න නම් අපිට මොකද වෙන්නේ? ඉපදීම කියන එක නැති වෙනවනේ. ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක් දුමන සුපායාස නිර්ජන්ති. දැන් අපි හොයාගන්න ඕනේ තැන මොකද්ද? ජාති නිරෝධය. ඉපදීම නැති කරන්නේ කොහොමද කියලා. තේරෙන්නේ? අන්නේ ඉපදීම නැති කරන්න ඒ මාර්ගය අපි හොයාගන්නවා. අන්නේ මාර්ගය කියන්නේ අපිට හම්බ වෙන්නේ ලෝතර අභිද්‍ර ජනක ලෝකේ පහළ වුණා. අපි දැන් ටිකක් ඒ ඉපදීම නැති කරන මාර්ගය මොකද්ද කියලා හොයමු. බලමු. ඒ ඉපදීම නැති කරන මාර්ගය හොයන්න ගියාමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය හම්බෙන්නේ. මම මුලින් මතක් කළා ගාථාවකින් මාතෘකා කරලා යෝගී වාසසතන් ජී අපස්සම් ධම්ම මුත්තම ඒකාහං ජීවිතං සේයෝ පසතෝ සමනත්තම. මේ ලව ලෞතර නැත්නම් මේ සත්‍යයෙන්ම අවබෝධ නොවුණු කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා මේ සත්‍යයෙන්ම අවබෝධ කරගෙන යම් කෙනෙක් එක දවසක් ජීවත් වෙනවා නම් ඒ ජීවිතේ වටිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඇයි? අවුරුදු 100ක් ජීවත් වුණත් එයා නිරුඟ පිටපසේ දුවන්නේ නැහැ. ජලය නැති තැන ජලය හොයන්න දුවන්නේ නැහැ. ඒ වගේ දුක නැති කරන්න කියලා දුක ඇති වෙන විදිහට කටයුතු කරන කෙනෙක් වෙනවා. ඉතින් මේ සද්ධර්මය අපිට අවබෝධ වුණා නම් මේ සද්ධර්මය දැනගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන තැන මේ සද්ධර්මය කියනක අවබෝධ වුණා නම් අපිට අවබෝධ වෙනවා මොකද්ද? දුක දුකේ ඇතිවීම දුකේ නැතිවීම නැති කරන මාර්ගය. මෙන්න මේ අවබෝධයයි බෞද්ධයක් කියලා කියන්නේ. බුද්ධිමතා කියලා කියන්නේ. අවබෝධයක් ඇත්ත නුවණක් ඇත්ත කියන එකයි එකෙන් කියන්නේ. සම්මාදිට්ඨි. එයා නිවැරදිවම දකිනවා කියන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සම්මාදිට්ඨි කියලා දේශනා කරන්න ඕනේ? මේ ලෝකෙ තියෙන මිච්ඡාදිට්ඨි කියලා එකක් නේ. දැන් අපිට තියෙන සම්මාදිට්ඨියද මිච්ඡාදිට්ඨියද? දැන් මම නම් කියන්නේ මේ පින්වතුන්ට තියෙන සම්මාදිට්ඨිය මේ පින්වතුන්ට තියෙන මිච්ඡාදිට්ඨිය කියලා. මම කෙටියෙන් මිච්ඡාදිට්ඨියේ ලක්ෂණය සහ සම්මාදිට්ඨියේ ලක්ෂණය කියන්නම්. එතකොට මේ පින්වතුන් දැනගන්න තම තමන් ඉන්නේ කොතනද කියලා කෙනා කෙනා. එතකොට ඒක දහමනේ. නැත්නම් මම කියන්න ගියොත් ඒක සමහරට වැරදි වෙනවා. මට බෑනේ මේ පින්වතුන් ඔක්කොම ඉන්නේ මිච්ඡාදිට්ඨිය කියන්න පුළුවන්ද? මේ පින්වතුන් ඔක්කොම ඉන්නේ සම්මාදිට්ඨිය කියන්න පුළුවන්ද? බෑ. කෙනා කෙනාගේ අධ්‍යක්ෂයෙන් දන්නේ තමන් මන් දහම කියන්නේ. මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ දැකීම වැරදි කියන. මොකද දැකීම වැරදි මේ ලෝකයාගේ මේ ලෝකයක් දුක දකිනවා. දුක ඇතිවීම දකිනවා. දුක නැතිවීම දකිනවා. නැති කරන මඟ දකිනවා. ඔය හතරම දකිනවා මේ ලෝකය. නමුත් ඒ දකින්නේ වැරදි විදිහට. ඒ හතරම දකින්නේ වැරදි විදිහට. ඕනම් අපි ටිකක් සම්මර්ෂණය කරලා බලමු. බෞද්ධ නොවන අබෞද්ධ ලෝකයක්. අබෞද්ධ ලෝකයක් දුක දන්නවා. ඒ ඇත් මේ ඉපදීම ලෙඩවීම මහලු බව මරණය මේවා දුකයි කියලා දන්නේ නැද්ද? දන්නවා. එතකොට පළවෙනි කරුණ තමයි ලෝකෙට ඒ දුක දකින්නේ ආත්මව. දුක මගේ කියලා දකින්නේ. දුක තව කෙනෙක්ගේ කියලා දකින්නේ. ඉපදෙන්නේ කවුද? මම. ලෙඩවීමේ දුක එන්නේ කාටද? මට. මහලු වෙන්නේ කවුද? මම. මරණයටපත් වෙන්නේ කවුද? අප්‍රියන් හා එක්කීමේ ක්‍රියාවෙන් ඉන්නේ හිතන්නේ නොලැබෙන දුක එන්නේ කාටද? මට. ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව් දුකක් වෙන්නේ කාටද? මට. ඔන්න ඔය ටික තමයි දුක ගැන දකින්නේ ওই විදිහට. දුක දකින්න අය නම් දකින්නේ වැරදියට. දුක අනාත්මව නෙමෙයි දකින්නේ. දුක හේතු ප්‍රත්‍ය ධර්මයක් හැටියට නෙමෙයි දකින්නේ. දුක ආත්මව දකින්නේ. දුකට හේතුව දකින්නවා බාහිරින්. දැන් මේ කාගේ දර්ශනයද මේ කියන්නේ? තමාගේ දර්ශනය නෙවෙයි, අබෞද්ධ කෙනාගේ දර්ශනය මම මේ කියන්නේ නෙවෙයි. මිච්ඡා දිට්ඨි කෙනාගේ දර්ශනය මේ කියන්නේ. එයාට තියෙන මිච්ඡා දිට්ඨි කියලා කිව්වේ දැකීම වැරදි. ඇයි දැකීම වැරදි කියලා කියන්නේ? එයා දුක දකින්නේ ආත්ම කරගෙන දුක. එයා දුක දන්නවා. දුකට හේතුව දකින්නවා කොහෙන්ද? බාහිරින්. රස්සාවක් නැති හින්දායි දුක එන්නේ. මිල මුදල් නැති හින්දායි දුක එන්නේ. ගෙයක් දොරක් නැති හින්දායි දුක එන්නේ. හරක බාන ඉඩකඩම් මිල මුදල් නැති හින්දායි දුක එන්නේ. ධර්මල්ලෙක් නැති වුණොත් දුක නින්ද එන්නේ. තව කෙනෙක් ගහපු ගනපු හින්දායි අපිට දුක් වේදනා එන්නේ. එතකොට දුකට හේතුව දකින්න කොහොමද? බාහිර. දුකේ නැති බව දකින්න කොහොමද? ඒත් බාහිර. සල්ලි මිල මුදල් ටිකක් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. හොඳ රස්සාවක් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන්. ගෙයක් දොරක් හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. ධර්මවලේ හදාගත්තොත් දුක නැතු වෙන්න පුළුවන්. යාන වාහන මොන හරි තියෙනවා නම් දුක නැතු වෙන්න පුළුවන්. කවුරු හරි ගැහුවේ නැත්තම් දැන්නේ නැත්තම් දුක නැතු වෙන්න පුළුවන්. දුකට හේතු ටික බාහිරෙන් දකිනවා, දුක නැතිවීමක් දකිනවා බාහිරෙන්. දැන් මුළු ලෝකෙම දුක නැති කරන ප්‍රතිපදාවක හැසිරෙනවා, දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවක ලෝකය. මුදල් තියනවනම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින කෙනා දුක නැති කරන්න මොකද කරන්නේ? මුදල් හම්බ කරනවා. ගෑස් දොරක් හදාගත්තහම දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින ලෝකයා මොකද කරන්නේ? දුක නැතුව ඉන්න ගෙවල් හදනවා. ධර්මල්ලෙක් හදාගත්තහම දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින කෙනා මොකද කරන්නේ? ඉදකඩන් යාන වාහන කුඹුර තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා දකින කෙනා ඒවා කරනවා. දැන් මුළු ලෝකෙම දුක නැති කරන්න කියලා ඔය කරන්නේ ඕක. රස්සාවල් කරනවා කියලා මොකද මේ කරන්නේ? දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව කැසිරෙනවා. අපි දවදන්නව නෑ. ඒ අය නොදන්නවට ඔක්කොම කරන්නේ ඕක. ඔන්න බෞද්ධ ප්‍රතිපදා. අපි දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ අපි තුලත් මේ කතා කරපු ලක්ෂණ තියෙනවා නම් අපේ මනසත් මේ තැන්වල නම් අපි සමීපයි මේ දෘෂ්ටියට කියලා තේරෙනවා. ඊට පස්සේ සම්මාදිට්ඨි දැකීම නිවැරදි කියලා කියනවා. නිවැරදි දැකීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උබ්බන්දු දර්ශනයක් තියෙන ඔය දැකීමක් තියෙන ලෝකෙ තුල පහළ වෙලා ඒ ලෝකෙට කිව්වා ඔක වැරදි, ඔය දැකීම වැරදි, ඕනේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා. අර දුක්ඛිකම පෙන්වනවා. ජාති දුක්ඛ ජරා දුක්ඛ පෙන්නලා සංකිටෙන් පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. මේ මම හින්දා මේ දුක් විඳිනවා, මේ පංච උපාදාන ස්කන්ධයෙන් ඉඳ මේ දුක එනවා. ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ කියලා මේ වගේ දුක එකින් එක පෙන්නලා කෙටියෙන් කියනවා නම් මේ දුකට හේතුව මේ දුක ඔක්කොටම කෙටියෙන් කියනවා නම් පංච උපාදාන ස්කන්ධයට කියන්න වෙනවා. කෙටියෙන් කියනවා නම් පංච උපාදාන ස්කන්ධයම දුකයි කියලා පෙන්නනවා. ඊට පස්සේ ඒ දුකට හේතුවක් වෙනවා බුදුරජාණන් වහන්සේ. මේ දුක තණ්හාව නිසා ඇති වෙන්නේ. දුකට හේතුවක් වෙනවා. මේ දුක නැති වෙන කාරණකුත් වෙනවා. තණ්හාව නැති වෙනවා නම් දුක නැති වෙනවා කියලා කියනවා. ආයනේ වාදී අෂ්ටාංගික මාර්ගෝ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නැති කරන ප්‍රතිපදාවයි කියලා පෙන්වනවා. මේ ටික කයම් කිසිකෙනෙක් දැක්කොත් එයා දුක දන්නවා. පටිච්ච සමුප්පන්නයි, පටිච්ච සමුපාදය. දුක මගේවත් තව කාගේවත් නෙමෙයි, දුක හේතුන්ගෙන් හටගත් එකක් කියලා දකිනවා. දුකට හේතුව තණ්හාවයි කියලා දකිනවා. තණ්හාව නැති වුණාම දුක නැති වෙනවා කියලා දකිනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සම්මා දිට්ඨිය දුක නැති කරන මගයි කියලා දකිනවා. මෙන්න මේ හතර ඒ විදිහට යම් කිසි කෙනෙකුට පේනවා නම් තමන්ගේ ජීවිතේ දුකක් එළඹෙනකොට ඒ දුකද ඒ දුක කියපු තැන චතුරාර්ය සත්‍ය දකින්න. ඒ දුක තමන්ට තමන්ගේ නොවි, ඒ දුක අනුන්ගේ නොවි, දහම දහමෝ පරිදි ඔයගලන්ට පේනවා නම් එතකොට කියන මොකද? සම්මා දිට්ඨි කියලා. තාම අපිට අඳුයි නම් ඒ නුවණ එන්නේ නැත්නම් එහෙනම් මේ නුවණට අපි කවදා හරි දවසක එන්නවනේ. ඔය නුවණින් තමයි අපිට මේ සියලු දුක දිරා යන්නේ. සියලු දුක නැති කරන්න පුළුවන්. දුකත් දුක ඇතිවීමට හේතුවත් දුක නැතිවීම නැති කරන මාර්ගයක් කියන ටික මම කෙටි උපමාවකින් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මම හිතන්නේ අපේ ගෞරවනීය පිටිගල ස්වාමීන් වහන්සේ වැඩියා අරණ විහාර ස්වාමීන් වහන්සේ වැඩියා මේවා කතා කරලා ඇති ගොඩක් නේ. මම මේ කතා කරන ඒවා ගොඩක් කතා කරලා ඇති. මම මේ ගොඩක් සාමාන්‍ය කෙනෙක් ඉන්න මට්ටමෙන් ඉඳ කතා කරන තියක් ගැඹුරු දහමක් අපි පස්සේ හවස කතා කරමු. කොච්චර අහලා තිබුණත් කමන්නේ ආපහු අහන එක වටිනවා. දහමක් අහනකොට පෙන්වන කර්ම පහක් වෙනවානේ. අහලා තිබුණ දෙයක් වුණත් නැවත අහනකොට මොකද වෙන්නේ? දහමක් අහනකොට අසුතං සනාති. නාස්තිකෝදේ හඳ ලැබෙන සුතං හරියොදති. අහලා තියෙන දේ දෙවිදු වෙනවා. දෙක්කින් උජං කරත් දෙකේම පිළිසිතු වෙනවා. සංඛා විතරති. සැත සංඛා තියෙනවා. ඒක චිත්තමස ප්‍රතිපදිත. ඔබේ හිත පහ දෙනවා හිත. බණ ඇහෙන අනසංස පහක් තියෙනවා. හින්ද අහලා තිබුණා කියලා ඕව අහලා තියෙනවනේ කියලා හිතන්න එපා. මේ අනසංස පහ නවදුව ලැබෙනවා. දමම මේ තණ්හාව නිසා දුක එන හැටි හෙන්නන්න මේ පොඩ්ඩක් හදන්න. මම හරි මතක් කරන උපමාවක් තියෙනවා. අනිත් ස්වාමීන් වහන්සේට මේක නිකන් කියලා ඇති. අර මණිකට උපමාවක් අහලා තියෙනනේ. අන්න එක පුද්ගලයෙකුට හම්බ වෙනවා වටිනා මණිකක්. මණිකක් හම්බ වෙනවා ටිකක් ලොකු. දැන් ලොකු මණිකක් හම්බුනහම මේ මණික වටිනවා කෝටි ගණනක්. දැන් හොඳට බලන්න ඕගොල්ලෝ කෝටි ගණනක් වටින මණිකක් දැන් ওই බණ අහලා යන ගමන් හම්බ වෙයි. එතකොට ඔයගොල්ලන්ට කැමැත්තක් එයිද නැද්ද? කැමැත්තක්. කැමැත්ත කියන්නේ මොකද්ද? තණ්හාව. එහෙනම් ඔයගොල්ලෝ අරගෙන ඔක බෑග් එකේ දාගන්නවද නැද්ද? අන්න ඒක ගත්ත මගිකල උපාදාන. තණ්හාව නිසා මොකද වෙන්නේ? උපාදානය. දැඩි කොට ගත්තොත් දැන් මගි කියලා ඒ ළඟට ගත්තනේ. බෑග් එකේ දාගත්තා. අන්න දැන් ගත්ත දැන් මොකද්ද? තණ්හා උපාදාන. මණිකක් කියලා දැක්කු හිඳ වටිනාකමක් ඇති වුණා. වටිනාකම උනාට පස්සේ දැන් මේ පුද්ගලයා කරනව නෙමෙයි ධර්මතාව ටිකක් තියෙන මෙතන හේතුඵල ධර්මයක් තියෙන. ආයේ වල්ලාස් ගන්න මොන විදිහටද බැ? මේක වටිනාකමකින් දැක්කහම කැමැත්ත ඇති වෙනවා කියන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ධර්මතාවය. මේ පුද්ගලයේ කැමැත්තක් නෙමෙයි. මේ හේතුඵල ධර්මයක් තියෙන. කැමැත්ත කියන එක ඇති වුණොත් ඒක ගැනීම කැමැති වෙච්ච දේ ගන්නවා කියන එක ධර්මතාවය. ඒක මේ පින්වතුන්ගේ දෝෂයක් නෙමෙයි. මේ පුද්ගලයාගේ දෝෂයක් නෙමෙයි. මේක ධර්මතාවය. මේක මගේ කියලා ගත්තා. බෑග් එක දාගත්තා. තමයි කියලා උරුම කරගත්තට පස්සේ ඒකට ඇති වෙන මසුරුකම කියන්නේ. මසුරුකම කියලා කියන්නේ විෂම ලෝභේ, දැඩි ලෝභේ. මොකදද? තව කෙනෙකුට අයිති වෙනවා දැකින්න කැමති නැහැ. දැන් ඔයගොල්ලෝ මැනික තව කවුරුද ගන්නවට කැමතිද? නැහැ, කැමති නැහැ. දැන් මේක මගේ වුණාට පස්සේ දැන් මාසුරුකම එනවා. ඒක ඉබේම එන්නේ. දැන් තව කාටවත් අයිති වෙන්න දෙන්න කැමති නැහැ. තව කවුරුවත් ගන්නට ඔක කැමති නැහැ. ඉබේම වෙන්නේ. මාසුරුකම නිසා ඔයගලන්ට වෙනවා මොකද? ඉබේම වෙනවා. ආරක්ෂා. දැන් තව කෙනෙකුට මේක පාත් නොවෙන්න තියාගන්න ඕනේ නේ. එහෙනම් මේක රකින්න වෙනවා. ගෙදර ගෙනල්ලා අල්මාරියෙත් දාන්න. එතකොට හිතන නෑ නෑ හොරෙක්වත් දැම්මත් මේ අල්මාරියක් වගේ දැන් තමයි අදින්නේ. ඇඳේ මෙට්ටයටත් හංගනවා. එතනත් ඔන්න හැකයි. උපාසකම් බලනා මිරිස් මුට්ටි වල සංගම. ඊට පස්සේ හාල් මුට්ටි වල සංගම. ඉතින් ඔහොම දැන් හංග තියාගන්නවා. දැන් තුවක්කුවක් තියෙන කෙනා තුවක්කුව ළඟ තියාගන්නවා. කඩුවක් තියෙන කෙනා කඩුවක් ඉන්සක් තියෙනවා ඒක ළඟ තියාගන්නවා. යකඩයක් කොල්ලක් හෝ ළඟ තියාගන්නවා. ඒ මේක ගෙදියන්න කවුරුත් ආව ගහන්න. හා වෙන්නේ නැද්ද? දැන් ඉතින් නිදහසේ නිදාගන්න නැහැ. චූටි සබ්ජෙක්ට් එකම ටක් කරලා නැගිටින්න. නිදහසේ ගමනක් ගමන කියන්න පුළුවන්ද? ඒත් බැහැ. ඉතින් දැන් හොඳට බලන්න මේ මැණික ගන්න රැට හොරෙක්වත් පැන්න කවුරුරි පැන්නොත් තුවක්කුවක් තියෙන කෙනා වෙඩි තියන්නේ නැති වෙයි. වෙඩි තියනවා. කෙනෙක්ව මරලා හරි කවන්න මේක දෙය තමන්ගේදී අනුන්ට පත්න වෙන්න රැක ගන්න ඕනේ. නේද? කඩුවක් කියන සත් තියෙන කෙනා ඒකෙන් අයින් නැති වෙයි. දැන්ලා දේර ගන්න පුළුවන් මොනවද? ලියක් පුලක් තියෙන කෙනා ඒකෙන් ගහලා මේක බේර ගන්න පුළුවන් මොනවද? බේර ගන්න. නරක වචනයක් නපුරු වචනයක් අහබ්ද වචනයක් කියලා බැනලා බේර ගන්න පුළුවන් මොනවද? එහෙමත් කරනවා නේ. දැන් බලන්න මේ පුද්ගලයා රළු කෙනෙක්, සැඬ කෙනෙක්, පරුෂ කෙනෙක්, නොහික්මුණු කෙනෙක්, දඩබ්බර කෙනෙක් වෙලා තියෙන ඉබේම වටිනාකමින් දැක්ක විතරයි ජීවිතේ මහ රළු කරත්මක් වෙලා එයාව දන්නේ. ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඇවිල්ලා තව මොනවා හරි දෙයක් ආරම්භය තව කෙනෙකුට මරන්න, කපන්න, කොටන්න ඉදිරිපත් වෙන මනසක් ගත්තාම මිවිච්ච මනසක්ද? සංසිද්ධිච්ච මනසක්ද? එතකොට දැන් මේ විදිහට දැන් ආරක්ෂා කරනවා. මාසික කම නිසා ආරක්ෂා. ආරක්ෂාව නිසා දඬු මුකුරු ගැනීම. දඬු මුකුරු ගැනීම නිසා තාතෝ කියන නපුරු වචන කලහ කොලහල වෙනවා. බුදුහමක හරි ලස්සනට පෙන්වලා තියෙනවා. දීගණිකායේ මහ නිදාන සූත්‍රය බලන්නකෝ. ඈ හරි ලස්සනට ඔය ටික පෙන්වලා තියෙනවා බුදුහම. දැන් ඔහොම තියෙන මේ මැණික බැරි වෙලා නැති වුණොත් එහෙම මක්කේ. ඔහොම ආරක්ෂා කරන්නේ. සිහි නැතුව වැටෙන්නේ නැති වෙයි. කලන්ත හැදලා වැටෙන්නේ නැති වෙයි. පපු අද්ද ගහ අඬන්නේ නැති වෙයි. අඬයිනේ. නම කිය කිය ಗುಣ කිය කිය අඬයි. අනේ මම මේ මැණික රැක්කේ මෙහෙම මෙහෙම නේද නොකා නොබී නේද කියලා අඬයිනේ. ඔන්න ඔය විදිහට දැන් මේ වස්තුව ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන දේ නැති වුණොත් නැති වෙන්නේ එකේ මහ විශාල දුකක් යනවා. ඒ දුකට හේතුව මොකද්ද? හොඳට බලන්න. ඒ දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ ඇයි? තණ්හාව නැමැති ධර්මතාවය නිසා මේක ළඟට ගත්තේ. ගත්ත එක නිසායි මසුරුකම ඇති උනේ. මසුරුකම නිසා ආරක්ෂා කෙරුවේ මෙච්චර. මෙච්චර ආරක්ෂා කරන දේ නිසා ආරක්ෂා කරන දේ නැති වෙනකොට දුක කෙනෙක් ගලාගෙන එනවා. දැන් මේ දුකට හේතුව තණ්හාවයි කියලා කිව්වේ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ. ඒ මැණික නැතිවීමෙන් එන දුක එන්නේ ඕගලන් තණ්හාව නිසා නෙමෙයිද? තණ්හාව නිසා. ඉතින් ඔය ආරක්ෂා කරන මැනික නැති වෙන්නේ නැතුව ඔහොමම තිබුණා කියන්නේ කොහොමද? ඒදි තමන් මැරෙනවා. මැනික කිරේ ආරක්ෂාවෙන් මැරලා ඊට පස්සේ තඩි පෙරේතේ කියනවා. එතකොට පරලෝ දුකයි. මේ වටිනාකමින් තියෙන එක ඇති බවක් දුක තමයි නැති බවක් දුක නෙමෙයිද? ඔන්න හොඳට දකින්න පපුවේ අද්දගහ කලන්තේ හැදලා වැටෙන තත්ත්වයේ දුකක් ආවම මේ දුක ඇති වෙන මොකක් ඉන්නද? තණ්හාව. බෞද්ධ ඕගොල්ලෝ නම් ඔයගොල්ලන්ගේ ධර්මයක් වරනවා කියන්නේ මේ මං මහා කාලකන්නේ කතා කියනවා නෙමෙයි වෙන්න පුළුවන් දෙයක්. ධර්මයක් වරනවා කියන්නකෝ. පපුවේ අර්ථකථන ලෝකයේ අඳිනකොට ඔයගොල්ලෝ දන්නවා සග්ගල බෞද්ධ වෙනවා හරියටම දකින්න සග්ගල මොකද්ද හේතුව? තණ්හාව නේද? තමන්ගේ ජීවිතෙන් දකින්න මේ දරුවා කියලා දකපු හින්දා තණ්හාව හින්දා ඒ දරුවා මගේ කියලා අපි උරුම කරගත්තා. දැන් මේ දරුවා ආරක්ෂා කරනවා අපි. අර මැනික වගේම තමයි මේ සිත්තිය. එතකොට ඔයගලන්ට දුක් අඳන්න වැළප මොන හරි දෙයක් කරනකොට නැති වුණා ඒ දරුවා. පපි අද්දගහ අඳන්න වෙනවා. සිහිනතු වැටෙන කර්මක ලෝකේ කෙනෙකුට වෙනකොට බෞද්ධය සත්‍යල දකින්න අඳන්නේ මේ අපිම අපේ මනස නිසා නේද? දැන් මේ දුක දකින හේතු ප්‍රත්‍යය බලන්න ඉස්සෙල්ල කෙනාගේ මේ කෙනාගේ වෙනස ඉස්සෙල්ල කෙනා දකින්න දරුවා මරන හින්දා දුකාව කියන ඉස්සෙල්ල කෙනා දකින්නේ මැනික නැති වෙච්ච නිසා දුකාව කියන දැන් කෙනා දකින්න මොකද්ද? තණ්හාව නිසා දුකාව කියන දකින්න තේරෙන්නේ නැහැ. ඒ වගේ තමන්ට හරි තමන් වටපිටාවේ හරි කවුරු හරි කෙනෙක් අඬලා විලාප දෙන මට්ටමේ දුකක් එනකොට දුක ඇති වෙනකොටම නුවණක් තියෙන කෙනා දකිනවා මම දුක් විඳින්නේ මගේම වරද නිසායි. දුකට හේතුව දකින්නේ කොතනද? මේ අනිත්‍ය වෙන ලෝකේ වෙනස් වෙන ලෝකේ අනිත්‍ය නොවේවා වෙනස් නොවේවා කියන වැරදි ප්‍රාර්ථනාව නිසා මේ දුක එන්නේ. මම අර කියන්නේ මෙහෙම එකක්. ඔන්න මේ පින්වතුන් මම මේ කියන එක ගෙදර ගිහිල්ලා කරලා බලන්න. ගියලෝ ලින්ක් දෙනවා. කියනවා. ඔය වාස්තේ තියෙන ටිකක් ලොකු ගලක් අරගෙන ලිඩක් ගාවට යන්න. ගිහිල්ලා මම මෙහෙම ප්‍රාර්ථනා කරනවා. මේ ගල යට නොයවා උඩ පාවෙවා කියලා ප්‍රාර්ථනා කළා. මේ ගල විඳට දාන්න. විඳට දැම්මොත් මක් වෙයිද? ඇයි ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කළානේ යට යන්න එපා උඩ පාවෙවා කියලා? ප්‍රාර්ථනාවෙන් හැම දෙයක්ම ලැබෙන්නේ නැහැනේ. ලෝක සුභාව දහම එවිදිරි සිටිනවා. දැන් යට යන ගල යට යන අපේ ප්‍රාර්ථනාව මොකද්ද? උදපාය. අපේ ප්‍රාර්ථනාව නොසලකා ලෝක සුභාව දහම ඒ විදිහට සිටිනවා. එතකොට දැන් මේ ගල යට ගියේ අපි උදපාවෙන්න කියලා ප්‍රාර්ථනා කරපු හින්දා අපි එක තියෙන තරහටද? එහෙම අපිට වඩා වෙනත් කෙනෙක් අපිට ප්‍රතිවිරුද්ධ වේලෙම ප්‍රාර්ථනා කරනද්ද ගල යට යන්න කියලා? එහෙම ප්‍රාර්ථනා කරපු හින්දාද? මගේවත් අනුන්ගේවත් ප්‍රාර්ථනාවක් නිසා වුණා නෙමෙයි, ඒක ධර්මතාවයක් නේද? දැන් හොඳට බලන්න යට යන ඒ ගල උඩපාවේවා කියලා ප්‍රාර්ථනා කරනකොට යට යන ගල උඩපාවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගල යට යන ඉදීම අපිට ඇවිල්ලා නැද්ද කියලා අපි කැමති වෙච්ච දේ බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමේ දුක ගල උඩපාවේවා දකින්න කැමති ගල යට ගියා අපිට දුකක් ආවා. දැන් මේ දුක ඇති වුනේ අපිට ගල යට ගිය හින්දාද අපේ වැරදි ප්‍රාර්ථනාවෙන් හින්දාද? වැරදි ප්‍රාර්ථනාව. එතකොට යට යන ගල උඩපාවේවා කියලා ප්‍රාර්ථනා කළා දුක් වෙන මනසක් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? බොහොම ඥානවන්ත මනසක් කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ නේ. එතකොට මේ පින්වතුන් කවුරු කැමතිද ලෙඩ නොවේ ඉන්න? ලෙඩ හැදෙනවට කැමති නැතුවද? මේ පින්වතුන් කැමතිද නොමැරි ඉන්න? මැරෙනවට කැමති නොමැරි ඉන්නවට? මැරෙනවට කැමති. ඉතින් මැරෙන්නේ නැහැ. දැන් මැරෙනවට කැමති පින්වතුන්ට නොමැරි ඉන්නකොට මොකද වෙන්නේ? දුක එනවා. මේ පින්වතුන් කැමති මැරෙන්න, ඒ වෙලාවට මැරෙන්නේ නැහැ. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒත් අර ගල උඩපාවෙන් එක දෙරෙන්න ඔය අනිත් පැත්තට යන්නේ නැහැ. ආදී යන්නේ නැහැ. ඇත්තටම කිව්වට මැරෙන්න කැමති කියලා අපි ඔක්කොම කැමති මොනතරම් කෙනෙක් ජීවත් වෙනද? මැරෙන්න කරුණක් වෙලා බලන්න ඕනේ ජීවත් වෙන්න උත්සාහවත් නැහැ. ඇත්ත ඒක. ඔය කවුරු කැමතිද මහලු වෙන්න හිතලා? කැමති නැහැ. කවුරු කැමති තරණය ඉන්න? නැහැ. ඉතින් ලෙඩ වෙන රූපේ ලෙඩ නොවි තියාගන්න, මහල වෙන රූපේ මහල නොවි තියාගන්න, මරණ රූපේ නොමර තියාගන්න කැමති කියලා කියන්නේ, ඒ කියන්නේ ලෙඩ වෙන්නේ නැතුව ඉන්න, මහල වෙන්නේ නැතුව ඉන්න, මරණ නැතුව කැමති ඉන්නවා කියලා හිතන මනසත් යට යන ගල උඩපාවෙවා කියලා ප්‍රාර්ථනා කරන මනසත් අතර වෙනසක් තියෙනවා. වෙනසක් දෙකම එකයි. ඊට පස්සේ අනිපතරක් තියෙනවා. ජීවත් වෙන්න වෙලාවට නැරේවා කියලා ප්‍රාර්ථනා කරලා ජීවත් ඒ දුකේන මනස ඒකත් තියෙනවා. ස්වභාව ධර්මයක් නම් හේතු ඇතිකල්ලි ඒ හේතුව පවතිනවා. හේතු ඇතිකල්ලි හේතු නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරුවොත් හරියන්නේ නැහැ. හේතු නැති වෙනකොට නැති වෙන එතකොට තියෙන්න කියලා ප්‍රාර්ථනා කරුවොත් හරියන්නේ නැහැ. හේතුව හේතුඵල ධර්ම දෙකම නොදන්න නිසායි අපි මැරෙන්න හෝ නොමැරෙන්න කැමති වෙන්නේ. මරණයටවත් නොමැරීමටවත් අපි කැමති වෙන්නේ නැහැ. මොකද? අපි මරණයෙන් මිදුණොත් මරණය කියන දෙයට උරුම වෙච්ච කෙනාටයි නොමැරීමට කැමති වෙන්නේ. නොමැරීම කියන්නේ උරුම වෙච්ච කෙනාටයි මරණය කැමති වෙන්නේ. මොකද මරණයද දැන් නොමැරීම කියලා නොමැරීම කියන්නේ මරණය. නොමැරීම කියනකොට මේ සදාතනික නොමැරීම නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ජීවිත ජාතිය මරණය කියන ධර්මතාවය කියන මම කියන්නේ. තේරුණා? එතකොට ඉපදුනොත් නරනවා, නරනොත් උපදිනවා. ওই ධර්මතාව දෙක වෙන කරන්න පුළුවන්ද? බැහැ. නූපන්නොත් මැරෙන්නේ. එතකොට අපිට අර යට යන ගල යට යනවා වගේ මේ කයේ ස්වභාවයේ ජීවිතයේ ස්වභාවයේ ජරා මරණ ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාවය අවබෝධ කරගත්තොත් එහෙම වේවා කියලාවත් එහෙම නොවේවා කියලාවත් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ ගල යට යාවා කියලා අපි ප්‍රාර්ථනා කිව්වොත් යට නොයාවා කියලා ප්‍රාර්ථනා කිව්වොත් සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා කියලා දකින්න අපි එහෙම වේවා කියලාවත් නොවේවා කියලාවත් දෙකෙන් එකක් අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ ප්‍රාර්ථනා මොනවද කරන්නේ අපි ප්‍රාර්ථනා කළත් නොකළත් වෙන දේ වෙනවද නුවණක් විතරයි තියෙන්නේ මේ දේ වෙන්නේ මෙහෙමයි මේ දේ නොවුනහම මෙහෙම නොවෙනවා කියලා නෝනක් ඒ ධර්මතාවය තේරුම් ගත්තහම අපි ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ අහලති මහ රහතන් වහන්සේ දක්ින තේර ගතාව ජීවිතේ නොකමැත්තෙන් මරණයද නොකමැත්තෙන් කාලය අපේක්ෂා කරන දවස පුරා වැඩ කරන දැලමය කරන කෙනෙක් හවසට ඒ වැටුපත් බලාපොරොත්තු වෙනවා වගේ මම ජීවිතයට කැමතිත් නැහැ මරණයට කැමතිත් නැහැ කාලයම බලාපොරොත්තු වෙනවා කියලා කියන මහරහතන් වහන්සේලාගේ කියමන් අහලා නැති ඇදනේ අහලා තියෙනවා එතකොට අන්න ඒ විදිහට වෙන්නේ. ඒ විදිහට උනේ නැතුව පවතින දේ පවතින ආකාරයට උනේ නැතුවම වැරදි දකීම එන්නේ. ඒ වගේ මැනික කියලා අපි දැකපු හින්දායි මේ අර දුක ආවේ. පවතින දේ පවතින ආකාරයට දැක්කේ නැති එක ඒක හේතුව. දැන් හොඳට හිතන්න. ඔය මම ඉස්සෙල්ලා කියපු එක මැනිකක් නිසා ඔච්චර දුකක් ආවෝ. ඔය වගේ මැනික් ගල් 100ක් 1000ක් ලක්ෂයක් විතර අපේ ජීවිතේ තැන් තැන් වල හංගලා තිබ්බු. හුස්ම ගන්නවත් ඉඩදී. හැමදාම දුක කියන එක නැතුව ඉන්න පුළුවන් වෙයි. වළක්වන්න පුළුවන් දුක එන එක. වළක්වන්න. ඉතින් දැන් ඔය විදිහට වුණොත් ඔය මැනික උපමාව මං කිව්වා වගේ ඔය මැනික හින්ද දුක් විඳිනවා. දුක ඇති කරගෙන ඇති වෙන විදිහට මෙහෙම ආරක්ෂා කර කර ඉඳලා පහු කාලෙදී අපි කියමුකෝ මේ මිනිස්සයා නිකන් මේ මැනික ගෙනියන්න ගියා විකුණන්න ගියා කියලා. දැන් මැනික කියලා දකිනකොට බොහොම වටිනාකමක් එනවා. ඉතින් මේ මැනික විකුණන්න කඩේකට ගෙනිච්චා. ආරක්ෂා කර කර තිබුණු මැනික. ගෙන්නම කඩේ මුදවලු කියන මේක වීදුරු කලක් කියලා. ඉතින් මෙයා ටිකක් තරහක් යනවා. ඒ තමන් ගොඩාක් ආසා වෙන්නේ මේක ආරක්ෂා කළේ. බොරු කියන්නපම් මේ මගෙන් මේක හොරකම් කරන්නද කොහෙද? අඩු මුදලකට ගන්නද කොහෙද? අනිත් කඩේටත් ගෙනියන්න. ඉතින් ගෙනියන ගෙනියන්න තනින් කියනවා වීදුරු කරා. ඔක දැන් සැකයි පෞද්ගලික තැන් වලට දෙන්නේ රජයේ තැනකට දීලා බලනවා. දැන් ගොකට වගේ. ඉතින් වීදුරු කරක් කියනවා. දැන් වීදුරු කරක් කියන දකින්නකොට මොකද වෙන්නේ? සන්නහව නැති වෙනවා. අර වගේම මගේ කියලා තග්ගල සාක්ෂි දාගන්නා. ගෙදර ගෙනල්ලා විනද වගේ කබඩ් එකේ ඇඳයට මිනිස්සු දිහඳනවා. පැත්තකට දාලා තියෙනවා. දැන් කඩු කිනිසි තුවක්කු ලී පොළු තියාගෙන මේ වීදුරු කර ආරක්ෂා කරනවා. දැන් කවුරු හරි කෙනෙක් මේක ගෙනියන්න ආවොත් නරක නපුරු වචන කියලා හෝ මරලා හෝ කොටලා හෝ වෙලිදියලා හෝ මේක ආරක්ෂා කරනවා. දැන් මේ වීදුරු කර නැති වුණොත් ඔයගොල්ලන්ගේ පපුවේ අද්දගහ අඬන්න වේද ඔයගොල්ලන්ට? කලන්තයේද වැටේද? තිබුණොත් වීදුරු කර සීකල එහාටත් පෙරෙත් එක්ක එයිද? ඉතින් මුළු ලෝකෙම තියෙන හැම දෙයක්ම වීදුරු ගලව දෙවුණු ඔයගොල්ලෝ දුකක් ඇඳ යමක් තියෙන්නේ නෑ නේද? ඒ වගේ මුළු අපි වටාවේ තියෙන අර මැණික් වගේ තියෙනවා දැක්කහම අචර දුකක් ආවා. ඔක්කොම තියෙන දේවල් වීදුරු ගලව දෙවුණු ඒවා තිබුණත් අපිට කමක් නෑ, නැතුණත් කමක් නෑ, ආරක්ෂා කරගන්න නේද? ඉතින් මම මේ උපමාව කිව්වේ පින්වත්නි අපිට දැන් ලෝකේ හැදෙට මැණික් වගේ. අර ඉතල මැණික දකින්නවට වටිනාකමක් ආවේ මේ අපිට දැන් ලෝකේ හැදෙට මැණික් වගේ. මේ මම, මේ මගේ දුව, මේ මගේ පුතා, මගේ ඊටම, මගේ ගෙවල් දොර, ඒවට වෙන වෙනම වටිනාකමක් තියෙනවා. මේ ගෙදර මෙච්චරක් වටිනවා. මේ මගේ කාර් එක එක මෙන්න මෙච්චරයි වටින්නේ. ඉතින් වටිනාකම හැදිර තණ්හාව කියන්නේ. ඉතින් ඒ තණ්හාව නිසා ඒව ඔක්කොම අපි හිතෙන් උරුම කරගෙන මගේ මගේ කියලා. එහෙනම් අපි දන්නේ අපි මේ ඔක්කොට මසුරුයි. මගේ කාර් එක හැම කවුරුවත් ගන්න හැම આવුත් මොකද කරන්නේ? මගේ ගේ එහෙම වෙන කවුරුත් අල්ලගත්තොත් මගේ දරුවෙක් එහෙම කවුරුත් අරගෙන යන්න හැදුව මාව කවුරුත් අරගෙන යන්න හැදුව. ඉතින් වෙඩි තියලා හරි කිනිස්සකින් කඩුවකින් ඇනලා හරි ලීයකින් පොල්ලකින් ගහලා හරි මේවා බේරගන්නද? අපි බේරගන්නා නේ. මේ දේවල් වලින් මොනවා හරි දෙයක් නැති වුණොත් අඬන්නේ නැද්ද? අපි කලන්තේ දිලා වැටෙන්නේ නැද්ද? බෞද්ධ කෙනා හොඳට දන්නවා එහෙම වුණාම මේ දුක ආවේ හේතු ප්‍රත්‍ය දුකට හේතු තණ්හාව කියලා. ඉතින් තණ්හාව මුල් කරගෙන පසුය අද්දගහ අඬන සිහි නැතුව කලන්ත හැදෙන විලාප දෙන ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. පහළ වෙන්න දුකට හේතුව මහනේ තණ්හාව. ඔය තණ්හාව නැති වෙන දුක නැති වෙනවා කියලා. ඒකට කියන දුක නැති කරන මාර්ග සම්මා දිට්ඨි. එහෙනම් ඇත්ත ඇටි හැටි දකින්නේ. මැනිකර තිබුණු තණ්හාවෙන්දයි මැනික නැති වෙනකොට දුක ආවේ. මැනිකට තණ්හාව නැති වුණා නම් දුක නැති වෙනවා. ඒ හින්දා තණ්හාව නැතුව දුක නැති වෙනවා. ඒ හින්දා සම්මා දිට්ඨිය ඇත්ත දකින්න වීදුරු ගලක් හැටියට දකින්න. වීදුරු ගල වීදුරු ගලක් හැටියට දැක්කහම තණ්හාව කියනක වීදුරු ගල පවතින තැන මැනිකක් හැටියට දැක්කොත් ඒකයි තණ්හාවට හේතුව. ඒ හින්දා දුක ආවේ. දුක නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න නම් ඇත්ත ඇහෙටි දකින්න ඕනේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දෙන සම්මා දිට්ඨි ඇත්ත ඇහෙටි දකින්න කියලා. එතකොට සම්මා දිට්ඨිය තිබුණොත් ඇත්ත ඇහෙටි දැකීම තිබුණොත් දුක නැති කරන්න පුළුවන් කියලා තේන්නේ. බෞද්ධ කෙනා වුණ ඔයනික දකින අපි ඒ දුක නැති කරන ප්‍රතිපදාව සම්මා දිට්ඨිය මොකක්ද කියලා විලම්පස වරන්දලා සාකච්ඡා කරමු. ඔය තියා කෑමට කිපරෙන් ඉඳාගෙන ඉන්නත් වෙනවා. විලම්පස